You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
දෙදහස් දහනවය එක්දින ක්‍රිකට් ලෝක කුසලන තරගාවලිය නිමාවට පත්වීමත් සමගම ලෝකයේ බොහෝ ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල සංශෝධන සිද්ධ වෙමින් පවතින බව තමයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙත් මෙවැනි සංශෝධන කිහිපයක්ම සිද්ධ වෙමින් පවතිනවා සහ සිද්ධ වීමට නියමිතයි කියලා තමයි මේ වන විට වාර්තා වෙන්නේ. ඒ කොහොම වුණත් 2019 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමගම ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් සම්බන්ධයෙන් බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් අරන් තිබෙනවා. ඇත්තටම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමුගත්තාට පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය බාරගන්නට නවක ක්‍රීඩකයන් සිටිනවාද කියන ප්‍රශ්නය ඔවුන් හැම දෙනාම නගන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නට අපි SBS සිංහල වැඩසටහනෙන් හිතුවා. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වෙන්නේ? විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය බාරගන්න දක්ෂතාවයෙන් නිපුණතාවයෙන් පරිපූර්ණ වූ අනාගත තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් සිටිනවාද කියන ප්‍රශ්නයට උත්තර හොයන්නයි දැන් අපි ලෑස්ති වෙන්නේ. මේ සඳහා අපි සම්බන්ධ කරගන්නවා මේ සම්බන්ධයෙන් කතාබහ කරන්න ශ්‍රී ලංකාවේ සිටින සුදුසුම චරිතයක්. ඔහු පුහුණුකරුවෙක්, ඒ වගේම ඔහු පුවත්පත් ක්‍රීඩා කර්තෘවරයෙක්, ඒ වගේම ඔහු දැනට ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඔහු නමින් රංජන් පර්ණවිතාන මහතා. අයිබෝන් සුබෝදයසනක් කියලා ඔබතුමා අපේ වැඩසටහනට පිළිගන්නවා.
අයිබෝන් මදුර.
හොඳයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනාගතයේ එකතු වීමට තරුණ ක්‍රීඩකයන් සිටිනවාද කියන ගැටලුව බොහෝ දෙනාගේ සිත් තුළ මේ වන විට නලියමින් තිබෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව අපි පැහැදිලි කරමින්ම අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
විශේෂයෙන්ම බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන කාරණයක් තමයි මේ තත්ත්වය. කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වත්මන් තත්ත්වය දිහා බලනකොට අනාගතයට ක්‍රීඩකයෝ ඉන්නවාද ආදේශ කරන්න කියලා. සමහරු කියනවා මේ ක්‍රීඩකයෝ දැන් ඉන්න ක්‍රීඩකයෝ වෙනුවට වෙනත්ම කණ්ඩායමක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි මෙවැනි තත්ත්වයක් දැක්කයි 1999 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයෙන්ම පරාජයට පත් වුණා. මුළු රටේම එළියට යන්න සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේදී පරිපාලනය, ක්‍රිකට් පරිපාලකයෝ තීරණයක් ගත්තා. ඒ කණ්ඩායම මුළුමනින්ම ඒවා ක්‍රීඩකයෝ, හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝම ඉවත් කරලා සනත් ජයසූරිය නායකත්වය දීලා අලුත්ම ක්‍රීඩකයෝ කණ්ඩායමක් ඇතුළත් කරන්න. ඉතින් එය මම හිතන්නේ ඒ අවධියේ සාර්ථක වුණා. කණ්ඩායම නැවතත් නැගී සිටියා. මම හිතන්නේ මේ අවස්ථාවේ වුණත් එවන්නක් කළ යුතුයි කියලා මම හිතනවා. මොකද අවුරුදු 30කට වඩා වැඩි ක්‍රීඩකයෝ කණ්ඩායම තුළ සිටියට ඒ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමට ලොකු දායකත්වයක් ලැබෙන්නේ නැත්තම් වහාම අවශ්‍ය වෙන්නේ තරුණ ක්‍රීඩකයෝ ආදේශ කිරීම. ඉතින් එන පැනලාගෙන ප්‍රශ්නයක් තමයි මේ සඳහා ක්‍රීඩකයෝ ඉන්නවාද කියලා. මම දකින විදිහට නම් ක්‍රීඩකයෝ නැතුව නෙවෙයි, ක්‍රීඩකයෝ ඉන්නවා. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම අපි බොහෝ දෙනෙක් දැන් දක්කා අවිශ්ව ප්‍රනාන්දු ගැන දැන් බොහෝ දෙනා කතා කරනවා. නමුත් අපි ඔහුව අසර ගන්නාවට කලින් දුටු ක්‍රීඩකේ පාසල් මට්ටමේ ඉඳලම ඔහු 13 15 ක්‍රීඩා කරන කාලෙත් අපි ඔහු හොඳින් අධ්‍යයනය කළා. ඒ අවදීම ඔහු ප්‍රකට කරුවා කවදාහරි ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරාවි කියලා. දැන් ඔහු අපි 19 15 කණ්ඩායමේ නායකයා හැටියට පත් කරලා එංගලන්තයට යවුවා. ඒ සංචාරයේදී බොහෝ දෙනා දැනගෙන හිටියේ නැහැ ඒ කරුණ. ඒ කියන්නේ අපි එංගලන්තයේ 19 15 තරග 5.0 වශයෙන් ජයග්‍රහණය කරුවා ඔහුගේ නායකත්වයටදී. ඔහු එහිදී ශතක දෙකකුත් ලබා ගත්තා. ඉතින් ඔහුත් සමගම හිටපු ක්‍රීඩකයෝ ඒ කණ්ඩායමේ මේ වන විට දකුණු අප්‍රිකාවේ ඉමාජින් කණ්ඩායමක් සමග ඉන්නවා. ඒ අතර ඉන්නවා චරිත් අසලංක, සම්මු ආචාන්, සතුම් නිස්සංක වගේ ක්‍රීඩකයෝ. ඒ වගේම කමදු මෙන්ඩි. මම හිතන්නේ ඒ ක්‍රීඩකයෝ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරකඩට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඊට පස්සේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඉන්නවා 19 15 කණ්ඩායමෙන්. හසිත බෝයකොඩ, ඔහු අන්තිමට ප්‍රතිච්ඡ ලෝක කුසලන 19 15 තරගාවලියේදී ක්‍රීඩකයෙක් මේ දක්වා 19 15 තරගාවලියක ලබා ගත්තු වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 192ක් පාස් කළා. ඒ වගේම ලසිත් ෆූස්පුල්ලේ, ප්‍රවීන් ජයවික්‍රම, ආයන සිරිවර්ධන වගේ ක්‍රීඩකයෝ 19 15 කණ්ඩායම අවසන් වාට නියෝජනය කළා. මේ වන විට ප්‍රමුඛ පෙළ තරගාවලියේ ක්‍රීඩා කරනවා. ඉතින් ඔහොම බැලුවාම ක්‍රීඩකයෝ නැතිව නේ, විශේෂයෙන් පිටිකරුව අපිට ඉන්නවා. නමුත් මම හිතන්නේ හොඳ පන්දු යවන්නන්ගේ පොඩි අඩුවක් වෙන්න තියෙනවා.
ඔව්, දැන් පසුගිය කාලේ අපි බහුලව දැක්කා මේ තරුණ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ගේනවා. නමුත් ඔවුන් තරග දෙක තුනකින් පස්සේ ආපහු හොයාගන්නටවත් බැහැ. ඇයි මෙහෙම වෙන්නේ?
අදර මම හිතන්නේ එතන ජාතික තීරීම් කමිටුවේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මම කමිස් තීරීම් කමිටුවේ සාමාජිකයෙක් නිසා මට වග කියන්නට බැහැ. ජාතික තීරීම් කමිටුවේ ජ්‍යෙෂ්ඨ තීරීම් කමිටුව සිදු කරන දේවල් සම්බන්ධව ඊළඟට තවත් කරනවා තමයි මේ පෞද්ගලික වපවනේ අපි දැක්කා. කියන්නේ අන්තිම වසර කීපය තුළම මේ ජාතික තීරීම් කමිටුවත් වරින් වර වෙනස් වීම සිදු කරනවා. ඒ කියන්නේ සමහරලාට මාස ගණනකින් තීරීම් කමිටුව ඉවත් වෙලා අලුත් තීරීම් කමිටුවක් පත් වෙනවා. ඉතින් මෙයත් මම හිතන්නේ මේ ක්‍රීඩකයෝ වරින් වර කණ්ඩායමෙන් ඇතුළට යාමට පිටතට යාමට තේක හේතුවක් වුණා. මොකද එක තීරීම් කමිටුවක් සභාපති කෙනෙක්ගෙන් යටතේ පත් වුණාම ඔවුන් අවධානය යොමු කරන්න එක්තරා ක්‍රීඩකයෝ පිරිසක් පිළිබඳව. ඊට පස්සේ ඔවුන් වෙනුවට තවත් තීරීම් කමිටුවක් පත් කරුවාම අර තීරීම් කමිටුවේ අවධානය යොමු කරපු අනාගතයෙන් බලාගත්තු ක්‍රීඩකයෝ වෙනුවට තවත් ක්‍රීඩකයෝ පිරිසක් තමයි ඔවුන්ගේ අවධානයට යොමු වෙන්නේ. ඉතින් මේ තත්ත්වය උඩගෙන බොහෝ දුරට ක්‍රීඩකයෝ ඇවිල්ලා තරඟ දෙකක් තුනක් ක්‍රීඩා කරලා ඊට පස්සේ ඔවුන් එළියට ගියාට පස්සේ ඔවුන් ගැන නැවත බැලීමක් සිදු කරන්නේ. මම හිතන්නේ අපි දකින ඕස්ට්‍රේලියාවේ නම් ඒ වගේම ඉන්දියාවේ වුණත් ක්‍රීඩකෙක් ලේසියෙන් ජාතික කණ්ඩායමට එන්නට අවස්ථාවක් උදා කරගන්නේ බොහොම අමාරුයි. මොකද ඉතාමත් හොඳින් ඔවුන් දේශීය මට්ටමේ තරඟවල ක්‍රීඩා කරලා එතකොට ඒ කණ්ඩායම් නියෝජනය කරලා ඔවුන් ඒ මට්ටමට ළඟා වුණාට පස්සේ තමයි එතනට එන්න ඕනේ. ඉතින් ඒක අපි දකිනවා ඔස්ට්‍රේලියාවෙන් වුණත් අලුත්ම ක්‍රීඩකෙක් ආවොත් ඔහුගේ ප්‍රථම තරගයේදීම ඔහු බොහෝ දුරට තරඟ දිනවන්නෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඉන්දියාවෙත් අපි දකිනවා ඒ තත්ත්වය. නමුත් අපේ ඉවෙන්ට් දකින්න ලැබෙන්නේ නැත්තේ බොහෝ දුරට අර ඒ මට්ටමට එන්න ඉස්සෙල්ලා ඒ ක්‍රීඩකයන්ව ජාතික තලයේ ක්‍රීඩකෙක් බවට පත් කිරීම. ඉතින් එතනදී අපි දකිනවා ඒ ක්‍රීඩකයා එතනදී එක්ස්පෝස් වෙනවා ඔහුට ඒ මට්ටම නැහැ කියලා. එතකොට වෙන්නේ ඔහු තරඟයක් දෙකක් ක්‍රීඩා කරලා ඔහු වෙන අමතක කරනවා. ඕයවත් කරලා ඊට පස්සේ නැවතවරක් ඔහු කොහොමද ගේන්නේ කියලා යම් කිසි වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඔබ කියපෝ එකත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ඇති වුණේ. එමයි මෙහි මම දකින අඩුවක් ඇත්තටම අපි ක්‍රියටි අඳුරාගෙන ඔහු නිසි කලට නිසි තැනේදී ඔහුට අවස්ථාව ලබා දිය යුතුයි. අපි හිතමු ක්‍රීඩකයෙකුට ආරම්භ ප්‍රතිකාරකට අවස්ථාව ලබා දෙනවා කියලා. නාවක ප්‍රතිකාරකට ඔහුට අවස්ථාව ලබා දෙන්නේ කල්පනා කරන්න ඕනේ ඔහුට කියන්නේ මානසික මට්ටමින් පීඩාවක් ඇති නොවන ආකාරයට ඒ ඔහුගේ ප්‍රථම ආගමනය ලබා දෙන්න. ඒ කියන්නේ ඔහුට ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ වගේ ඒ කියන්නේ ප්‍රතිකාරකට පහසු තනතිරු සහිත රටක තමයි අවස්ථාව මුලින්ම ලබා දිය යුතු. එහෙම නැතුව සවුත් අප්‍රිකා, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියා, ඉංගලන්තය වගේ එක පාට ඌ ගෙනල්ලා දැම්මොත් සමහරවිට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න හම්බෙන්නේ නැහැ.
හොඳයි, අපි කතා බහ කරමින් පසු වන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනාගතයේ එකතු වීමට තරුණ දක්ෂ ක්‍රීඩකයන් සිටිනවාද කියන ප්‍රශ්නයට තමයි අපි උත්තර හොයමින් පසු වන්නේ. අපිත් සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජික, ඒ වගේම දිවයින සහ ලක්බිම ජාතික පුවත්පත්වල හිටපු ක්‍රීඩා කර්තෘ, ඒ වගේම ක්‍රිකට් පුහුණුකරුවක වන රංජන් පර්ණවිතාන මහතා. ඔව්, දැන් සාමාන්‍යයෙන් බොහෝ දෙනා පවසන තවත් දෙයක් තමයි මේ තරුණ ක්‍රීඩකයන් හට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා ගැනීමට අපේ ලංකාවේ දේශීය මට්ටමේ පවතින තරඟාවලිවල තිබෙන තත්ත්වය සහ තරඟකාරීත්වය ප්‍රමාණවත් නැහැ කියලා. මේ ගැන මොකක්ද ඔබේ අදහස?
දැන් කාලයක් තිස්සේම ඔය චෝදනාව තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමය තරඟාවලිය අරගෙන බැලුවොත් මීට වසර ගණනක්, කියන්නේ 1990 දශකයේ 80 දශකයේ වගේ 2000 මුල වගේ අත වශයෙන්ම ශ්‍රී ලංකාවට ක්‍රීඩකයෝ බිහි කරේ මේ අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලිය ප්‍රමුඛ පෙළ තරඟාවලිය. එතකොට ක්‍රීඩා සමාජ කියන්නේ 10ක් 12ක් පමණ. නමුත් මේ වෙනකොට ෆස්ට් ක්ලාස් කියන්නේ පළමු පෙළ තත්ියේ ක්‍රීඩා සමාජ 24ක් තියෙනවා. ඉතින් මේ 24ට ඉන්න ක්‍රීඩකයෝ සංඛ්‍යාව අරගෙන බැලුවාම මේ තරගාවලියේ ඒ තරම් තරගකාරීත්වයක් දක්න ලැබෙන්නේ අර ඒ කාලේ වගේ. ඉතින් ඒ නිසා තමයි බොහෝ දුරට මේ අපි පළම් පෙළ කොතරම් ලකුණු ලබා ගත්තත් කොතරම් කඩුළු ලබා ගත්තත් ඒ ක්‍රීඩකයා එකවරම මේ ජාත්‍යන්තර මට්ටමට එයි කියලා බලාපොරොත්තුවක් කියන්න බැරි. ඊළඟට තවත් තරමක් තමයි හොඳ ක්‍රීඩකයෝ කියන්නේ අද්දකීම් සහිත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව අපහැරලා ඒ වගේ අපි දකින හැම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලි පවත්වන සමයකම සමාන්තරව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ තරගාවලි රැස් වෙන්නේ. ඒ කාලේ අපි දකින ක්‍රීඩකයෝ 100ක් 150ක් විතර වගේ මේ ෆස්ට් ක්ලාස් ගහපු ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවට යනවා. ඉතින් ඔවුන්ට ආර්ථික වාසියක් ඇත්ත වශයෙන්ම ලැබෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා කරනවට වඩා ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා මාස හයක් ක්‍රීඩා කළොත්. ඉතින් ඒ නිසා තමයි බොහෝ දුරට ක්‍රීඩකයෝ පෙළඹෙන්නේ ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ තරඟ ක්‍රීඩා කරනවට වඩා ඔස්ට්‍රේලියාවට යන්න ඕනේ. ඒ වගේම ඒ අතර ඉංගලන්තෙත් යන පිරිස. නමුත් ඒක ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ තරඟවලියත් එක්ක ඝට්ටනයක් ඇති වෙන්නේ නැහැ ඒ පවතින වකවානුව බලනකොට. නමුත් අපි දකිනවා පහුගිය වකවානුවේ ඒ නිසා අර අවුරුදු දෙකක් තුනක් එක දිගට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෝ පවා එක අවුරුද්දක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා කරන ඔවුන් යනවා ඔස්ට්‍රේලියාවට. ඒ ගියාම ඊළඟ අවුරුද්දේ ඔහු බලන්නේ ඔස්ට්‍රේලියාවම නැතිව ක්‍රීඩා කරන්න. ඉතින් ඒ තත්ත්වය මත හොඳ ක්‍රීඩකයෝ අඩුවක් අපිට දකින්න ලැබෙනවා අන්ත ක්‍රීඩා සමාජ තරගාවලියේ ප්‍රමුඛ පෙළ. ඉතින් පාසල් මට්ටමෙන් එන ක්‍රීඩකයන්ට බොහෝ දුරට අවස්ථාව ලැබෙන අඩුයි කෙලින්ම ඇවිල්ලා මේ ප්‍රමුඛ පෙළ කණ්ඩායමක ක්‍රීඩා කරන්න. මට ඔය තත්ත්වය හැම ක්‍රීඩා සමාජයෙන්ම නෙවෙයි නමුත් මතකයි මම බදුරලිය ක්‍රීඩා සමාජයේ පුහුණු කරු හැටියට කටයුතු කරද්දි මම පාසල් මට්ටමින් කෙලින්ම ක්‍රීඩකයෝ කණ්ඩායමට ආදේශ කෙරුවා ප්‍රමුඛ පෙළ ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. ධනංජය සිල්ල හොඳ උදාහරණයක්. මොකද ඔහු ඉක්මන් සිදුවල නියෝජනය කරනමින් සිටියදී තමයි මම බදුරලේ කණ්ඩායමට ඔහු ගෙනාවේ. ගෙනලා ඔහු කෙලින්ම ආරම්භක බීජකර්ම හැටියට මම ක්‍රීඩා කිව්වේ. ඉතින් ඔහු ඒ වසරේ ලබාගත්තු අත්දැකීමත් එක්ක ඔහුට හැකියාවක් ලැබුණා දිගින් දිගටම ඉස්සරහට යන්න. මම හිතන්නේ එවැනි තත්ත්වයක් අපි ඇති කළ යුතුයි. අපි පාසල් මට්ටමින් එළියට එන ක්‍රීඩකයන්ට හැකි තරම් ප්‍රමුඛ පෙළ අවස්ථාව ඉස්සලා දෙන්න. ඊට පස්සේ ඔවුන්ම ඉමර්ජින් මට්ටමට ගේනල්ලා ඒ ජාත්‍යන්තර අධ්‍යක්ෂණ ලබා දෙන්න. ඊට පස්සේ ඒ කණ්ඩායමට අතුලත් කරලා ඒ කණ්ඩායමේදී ඔවුන්ට තරගාවලිය ලබා දීලා ඒ අධ්‍යක්ෂණ වලින් පසුව තමයි මම හිතන්නේ ජාතික කණ්ඩායමට ගේන්න.
ඔව් දැන් මේ ඔබ පාසල් ක්‍රිකට් පිළිබඳව මතක් කරපු හින්දා දැන් විශේෂයෙන්ම 80 සහ 90 දශකවල අපිට මතකයි බොහෝ ක්‍රීඩකයන් පාසලෙන් පස්සේ ඍජුවම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසේ. දැන් මේ වෙන විට අද වර්තමානයේ වෙන විට ලංකාවේ පාසල් ක්‍රිකට් තත්ත්වය පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමක් තිබෙනවද?
මම හිතන්නේ තවමත් ඒ ගැන කතිකාවතක් තියෙනවා. මොකද අද විශාල වශයෙන් පාසල් මට්ටමේ ක්‍රීඩාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් පෙර කාලයේදී පාසල් අඩු සංඛ්‍යාවක් නම් ක්‍රීඩා කෙරුවේ අද පාසල් 10කට වඩා තියෙන මේ මොන හරි කණ්ඩායමක් තියෙනවා. 13 පාල කණ්ඩායමක් විතරක් හරි එහෙම නැත්නම් කණ්ඩායම් 4ක්ම 13 පාල, 14 පාල, 13 පාල, 19 පාල ඔය සියල්ලම තියෙන කණ්ඩායම 500කට වඩා තියෙනවා. ඉතින් ව්‍යාප්ත වෙලා තියෙනවා ලංකා පුරාම. අපි අරගෙන බලුවොත් අම්පාර, මොනරාගල, එතකොට බදුල්ල ඔයගේ දිස්ත්‍රික් වලත් පාසල් මට්ටමේ ක්‍රීඩාව පවතින. ඔවුන්ගේ පාසල් මට්ටමේ තියෙන පළවන් පෙළ, දෙවෙනි පෙළ, තුන්වෙනි පෙළ, හතරවෙනි පෙළ කියලා. ඉතින් අර පළවන් පෙළ කණ්ඩායම් 36ක් තියෙනවා. ඉතින් ඔය කණ්ඩායම් 36යි දෙවෙනි පෙළ, තුන්වෙනි පෙළ තියෙන කණ්ඩායම් අතරයි යම්කිසි ගැප් එකක් තියෙනවා. ඉතින් බොහෝ දුරට අපිට දකින්න බැහැ අර කොළඹ පාසල් විශේෂයෙන්ම තිබෙන පළවන් පෙළ කණ්ඩායම් සහ අර කණ්ඩායම් අතර සමාන්තර බවක්. ඉතින් අර මක්තමේ ක්‍රීඩක පාසල්වලින් දී වෙන්නේ අත් වශයෙන්ම ක්‍රීඩකයෝ එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි හඳුනා ගන්න පුළුවන් දස්කම් තියෙන. නමුත් ඔවුන්ට පහසුකම් අතින් ඔවුන් අර කණ්ඩායම් වලට වඩා අඩු මක්තමේ සිටින නිසා ඔවුන්ගේ දස්කම් ඉස්මතු වෙන්න අවස්ථාවක් බොහෝ දුරට ලැබෙන්නේ නැහැ. නමුත් මේ අපි දකින සමහර ක්‍රීඩකයෝ ඈත පළාත්වලින් දැන් කොළඹ පාසල් වලට ලබා ගන්නවා. ඉතින් එහිදී ඉස්මතු වෙන ක්‍රීඩකයෝ අපි දැත කාලේ දැක්ක අම්පාරෙන් ආපු ක්‍රීඩකේ කොළඹ නිමාරුවර ශ්‍රේෂ්ඨ විද්‍යාලයෙන් නියෝජනය කරලා ඔහු පසුව 19 පාර ශ්‍රී ලංකා කණ්ඩායමෙත් ආරම්භක පන්තිය වන්න හැටියට කටයුතු කළා. ඒ වගේම තමයි මේ වෙන විටත් 19 පාර අපේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනය කරන ඇතම් ක්‍රීඩකයෝ අපි දකිනවා අම්බලංගල ධර්මසෝක විද්‍යාලයෙන් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයට පැමිණලා ඔවුන්ගේ උපමත්තන් ඇතිව මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් එවැනි ක්‍රියාදාමයක මිසක් එක පාර්ට් අපිට අර පාසල් මට්ටමේ හොඳ ක්‍රීඩකයෝ දකින්න අමාරුයි. ඒක තමයි අපි දකිනවා ඉස්සරට වඩා ක්වොන්ටිටි වැඩි වීම. නමුත් අර ක්වලිටි වල අඩුවක් තමයි දකින්න ලැබෙන. කියන්නේ ක්‍රීඩා ව්‍යාප්ත වෙලා වැඩිපුර ක්‍රීඩා තරග උන් ක්‍රීඩා කරනවා. ඊළඟට දකින දෙයක් තමයි සාමාන්‍යයෙන් පළමුවල කණ්ඩායම මේ වන විට ක්‍රීඩා තරග 20ක් 25ක් අතර ප්‍රමාණයක් වසරකට ක්‍රීඩා කරනවා. ඉතින් ඒ වැඩියක් දකින්න ඇත්තටම ක්‍රීඩකයන්ට මොකද පෙර කාලේදී අපි අසර අබ්දුනාන්තුංග රොෂාන් මහනාම අරවින්ද සිල්වා වගේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමට කෙලින්ම පාසල් මට්ටමේ ආවේ. ඔක ඒ අවදිහෙත් අපි දැක්කේ පාසල් මට්ටමේ ඔවුන් ක්‍රීඩා කරන තරඟ 10ක් 12ක් වගේ සංඛ්‍යාවක් තමයි මේ වසරකට පළම් පෙළ. නමුත් අද ඔය තරඟ 20ක් 25ක් විතර ගහලා බොහෝ දුරට අපි දකින්නේ ඒ කියන්නේ මිනිම 40කට වඩා ක්‍රීඩා කරලා 1000ක් ලබා ගන්න ක්‍රීඩකයෝ. නමුත් ඒ කාලේ අපි දැක්ක තරඟ 8ක් 10ක් ක්‍රීඩා කරලා ලකුණු 1000ක් ලබා ගන්න ක්‍රීඩකයෝ. ඉතින් මම හිතන්නේ මේ තත්ත්වයේ වෙනසක් සිදු වෙයි. තරඟ වැඩි තරඟ අඩු කරලා ක්‍රීඩකයන්ට තරඟෙන් තරඟයට සූදානම් වීම හැකියාව වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සර අපි දැක්කේ සතියන්තයේ තරඟයක් ක්‍රීඩා කරලා ඊළඟ තරඟේ තියෙන්නේ ඊළඟ සතියන්තේ. නමුත් අද එහෙම නෙමෙයි. මේ සතියන්තයේ තරඟයක් ක්‍රීඩා කරලා නැවතත් මේ අඟහරුවා දබදාගත් තව තරඟයක් ක්‍රීඩා කරනවා. ඊට පස්සේ ආයෙත් ඊළඟ සතියන්තයේ තරඟය. ඉතින් මේ ක්‍රීඩකයන්ට පුහුණුවක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ක්‍රමානුකූලව. මොකද ඔවුන් තරඟ ක්‍රීඩා කරන නිසා ඒ තරඟ සඳහා සූදානම් වීමේ ඔවුන්ගේ යම් කිසි ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම තමයි ඔවුන්ට ඉන්ජරි වලට කියන්නේ ශාරීරික ආබාධ වලට දෙදිරීමේ ප්‍රවණතාවක් වැඩි. ඔවුන් මොකද නිතරම ක්‍රීඩා කරන. ඒ මම දකින එක දෙයක් තමයි අපේ ජාතික මට්ටමේ එන ක්‍රීඩකයන්ට නිතර ආබාධ ඇති වෙන හේතුවක් තමයි 19 15 මට්ටමේදී ඔවුන් ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ඒතරම් අවධානයක් ඒ පුහුණුකරු යොමු කරන්නේ නැහැ. ඒ අර ක්‍රීඩකයෝ අර ඔවුන් අවුරුදු 20 21 වගේ වෙනකොට අර ඔවුන්ගේ 19 15 මට්ටමේ ක්‍රීඩා කරපු ඒ වැඩිම ක්‍රීඩාවේ වැඩි කාලයක් යොමු වීම නිසා ඔවුන්ට මේ ආබාධ වලට
ලංකාවේ ක්‍රීඩා සමාජ පිළිබඳව කතා බහ කරොත් එහෙම ලංකාවේ ක්‍රීඩා සමාජ 100කට එහා සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් තවමත් කොළඹින් පිටත ඉන්න තරුණ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට ඒමට හරියම අවස්ථාවක් නැහැ කියලා තමයි අපිට පේන්නට තිබෙන්නේ. ඒ හරහා අපිට ගොඩක් ප්‍රශ්න නැගෙනවා. විශේෂයෙන්ම ලංකාවට මේ තරම් ක්‍රීඩා සමාජ අවශ්‍යද? ලංකාවේ ක්‍රීඩා සමාජ ක්‍රිකට් ආකෘතිය වෙනස් වෙන්න ඕනද? අපි මේ ගැන කතා බහ කළොත්
ක්‍රීඩා සමාජය තියෙන්න ඕනේ තමයි. මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් තියෙන තරමට තමයි ක්‍රීඩකයන්ට පාසලෙන් එළියට ඇවිල්ලා ක්‍රීඩා කරන්න අවස්ථාව තිබියෙත්තු. ඉතින් මේ ක්‍රීඩා සමාජය තිබුණට වරදක් නැහැ. අර අපි දකිනවා පළමු පෙළ තත්ත්වයේ තියෙන කියන ෆස්ට් ක්ලාස් ස්ටේටස් තියෙන 24ක් මම කිව්වනේ. ඊට අමතරව තියෙන්නේ දෙවෙනි පෙළ, තුන්වෙනි පෙළ ඒ වගේ තමයි ක්‍රීඩා සමාජය තියෙන්නේ. තුන්වෙනි පෙළ තරගාවලියට අදනේ ඩිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩා කරන විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා සමාජය තියෙනවා. කොළඹ ආරගෙන බැලුවොත් කොළඹ විතරක් මාගන්නේ ක්‍රීඩා සමාජය 200ක් පමණ තුන්වෙනි පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරනවා. ඉතින් ඒකේ වැඩියක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ක්‍රීඩකයන්ට වැඩියෙන් අවස්ථාව ලබා දෙනවා. නමුත් අර ප්‍රමුඛ පෙළ තමයි මම හිතන්නේ ඒ කියන්නේ ඉහළම මට්ටමේ ක්‍රීඩා කරන අඩු ක්‍රීඩා සමාජ සංඛ්‍යාවක් තිබුණාම එතකොට ක්‍රීඩකයෝ දන්නවා මේ මට්ටමට එන්න අපි විශාල කැපකිරීමක් කරන්න ඕනේ එතනට එන්න කියලා. ඉතින් ඒ තරංකාරීත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජවල අඩු වීමක් කෙරුවට කමක් නැහැ. අතවශ්‍යම ක්‍රීඩක සමාජ 10ක් තිබුණා නම් අපිට ඇති ෆස්ට් ක්ලාස් තත්ත්වයක් තියෙනවා. නමුත් අර ක්‍රීඩා සමාජ සංඛ්‍යාව වැඩි වුණාම අර මම කලින් කිව්වා වගේ දැන් ඕස්ට්‍රේලියාවට යන්න ක්‍රීඩකයෝ නැඹුරු වුණාම අර රික්තකයක් ඇති වෙන ඊළඟ වසරට කණ්ඩායම් වලට තවත් ඒකවල අලුතෙන්ම ක්‍රීඩකයෝ තමයි කණ්ඩායම් වලට ඇතුළත් වෙන්නේ. ඉතින් එක අවුරුද්දකින් මේ අත්දැකීම ලබා ගන්න අමාරුයි ක්‍රීඩකයෙකුට මේ ෆස්ට් වන්සල ඒ මත්තම රඳවා ගන්න. ඉතින් අපි දකින පෙර කාලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරපු අත්දැකීම් බහුල අවුරුදු 30-35 අතර ප්‍රමාණය ක්‍රීඩකයෝ විශාල වශයෙන් ක්‍රීඩා සමාජය වල හිටියා ප්‍රමුඛ පෙළ. නමුත් අද ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ ගොඩක් අය දැන් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවට පදිංචි පැද්දිලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් මත අර අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ එක්ක මුසු වෙලා තමන්ගේ අත්දැකීම දියුණු කරගන්න අවස්ථාව කර නවක ක්‍රීඩකයන් ලැබෙනවා. අද මොකද බොහෝ ක්‍රීඩා සමාජවල අපි දකින්නේ නවක ක්‍රීඩකයෝම තමයි සම්මානක් හැටියට ක්‍රීඩා කරන්නේ. ඉතින් මෙතනදී අර අර වගේ අත්දැකීම ලබා ගැනීමේදී අඩුවක් දකින්න ලැබෙනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් ඔබතුමාගේ දැනගන්න කැමති ඔබ ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. මේ දවස්වල පළාත් මට්ටමේ 19-15 කණ්ඩායමත් එක්ක ලංකාවේ විවිධ පළාත්වල තරඟාවලි සඳහා ඔබ පිටත් වෙනවා. මේ දිනවල ඒ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි අවසාන වශයෙන් දැනගන්න කැමති.
ඔව්, අපේ ප්‍රධාන අරමුණ තමයි ලබන වසරේ පැවැත්වෙන දකුණු අප්‍රිකා පැවැත්වෙන 19-15 ලෝක ශුද්ධ කුසලම් තරඟාවලියට කණ්ඩායම සකස් කිරීම. ඉතින් දීර්ඝ කාලිනව අපි බලලා තියෙනවා, يعني අවසාන මොහොත වෙනකන් ඉන්නේ නැතුව කණ්ඩායමක් තෝරන්න මේ වන විට මේ අධ්‍යයනයක් ලබා ගන්න මේ සඳහා ඉන්න හොඳම ක්‍රීඩකයෝ කවුද කියලා. ඉතින් කලින්ම අඳුරගෙන ඔවුන්ට වැඩිපුර අවස්ථාවක් දෙන්න ඕන ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යක්ෂින් ලබා ගන්න. يعني ලෝක සුලං තරගාවලියේ වෙනකොට අපි හිතනවා ඒ කණ්ඩායම නියෝජනය කරන්නට අවස්ථාව ලබා ගන්න ක්‍රීඩකයෙකුට අඩුගන්නේ තරඟ 15ක්වත් ක්‍රීඩා කරන්න ජාත්‍යන්තර තරඟ 19-15 මට්ටමේ. ඉතින් එතකොට තමයි අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ සංඛ්‍යාවක් ලෝක කුසලාන්ට යන්නේ. එහෙනම් ඒ අවසාන මොහොතේ පාසලෙන් කෙලින්ම ඇවිල්ලා ක්‍රීඩකයෙක් වෙතට ගෙනල්ලා ඒ ඔවුන්ට ඒ මට්ටමට යන්න අමාරු. ඒ නිසා අපි දැන් පසුගිය පාසේ අපි පැවතුන පකිස්තාන 19-15 කණ්ඩායම මම මෙහෙ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් සමග පැවතිච්ච තරඟාවලියේදී අපි ක්‍රීඩකයෝ 21 දෙනෙක්ව අත්හදා බැලුවා. තරඟාවලිය ජයග්‍රහණය කරනවට වඩා ওই මට්ටමේ ඔවුන් කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා බලන්න. එතනදී අපි තරඟ 3-2කින් පරාජයට පත් වුණා තරඟාවලිය. අපි සෑහීමකට පත් වෙනවා අපේ ක්‍රීඩකයෝ හිටපු මට්ටම ගැන අපිට යම් කිසි අධ්‍යයනයක් ලබා ගන්නට හැකියි පිළිබඳ. මොකද ඒ පකිස්තාන කණ්ඩායම දෙලින්ම ශ්‍රී ලංකාවේ ඉඳලා ගියේ දකුණු අප්‍රිකාවට. ඔවුන් මේ වෙනකොට එහි සහභාගී වෙච්ච එක්ගෙන තරඟ 7ම ජයග්‍රහණය කළා තියෙනවා දකුණු අප්‍රිකාවට. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ පකිස්තාන කණ්ඩායම හොඳ කණ්ඩායමක් කියලා. ඉතින් එවැනි කණ්ඩායමක් සමග අපි ක්‍රීඩක 21 දෙනෙක් ඇතුළත් කළා. අපි ලබාගත් ප්‍රතිඵලයේ ගැන අපි සායනකට පත් වෙනවා. තවත් ක්‍රීඩකයෝ සොයා බැලීමේ අරමුණින් අපි මෙහෙනට පවත්වන අන්තර් පළාත් සුපර් 4 කියලා තරඟාවලියක්. ඒ කණ්ඩායම නියෝජනය කර ඒ තරඟාවලිය නියෝජනය කරනවා ගාල්ල, කොළඹ, නුවර, දඹුල්ල කලාප හතරකට. ඒ කලාප හතරට නායකයෝ 4 දෙනෙක් යටතේ අපි ඒ පළාත් වලින් තෝරගත්තු නායකයෝ 4 දෙනෙක් යටතේ මිශ්‍රණයක් හදලා හොඳම ක්‍රීඩකයෝ 60 දෙනෙක් මේ තරඟාවලිය නියෝජනය කරනවා. ඒ තරඟ ප්‍රවැත්තන දඹුල්ලෙත් පල්ලෙකලෙත් ජාත්‍යන්තර ක්‍රීඩංගණවල. ඉතින් ඒ තරඟාවලියෙන් අපිට බලා ගන්න පුළුවන් අත්වස්සෙන් තවත් හොඳ ක්‍රීඩකයෝ කොයි ආකාරයකටද අපිට හොයා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒයින් පස්සේ අපි සංචිතයක් හදන්න බලාපොරොත්තු වෙනවා 20-25ක පමණ. ඊළඟට ප්‍රවැත්තන ආසියානු කුසලන් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී, ඊට පස්සේ ශ්‍රී ලංකා 19-15 කණ්ඩායම බංග්ලාදේශයට යන සංචාරයකට, ඊට පස්සේ මේ වසර අවසානයේදී බටේ ඉන්දියා කොදේව් වල පැවැත්වෙන තුන්කොන් තරගාවලියකට යනවා. ඊට පස්සේ ඔවුන් කෙලින්ම ලෝක කුසලාන් තරගාවලියට යන්නට සිද්ධ වෙනවා ලබන වසරේදී. ඉතින් මේ කියන්නේ තරගාවලිය තියෙනවා ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා ගන්නට.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පිළිබඳව, විශේෂයෙන්ම මේ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව, අංකුර ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳව. කොහොමද මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හැරගියාට පස්සේ, ජාතික කණ්ඩායම හැරගියාට පස්සේ කවුරුන්ද ඒ තැනට ආදේශ කරන්නට ඉන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය කියලා. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ සමාජික, ඒ වගේම පුහුණුකරුවෙකු වන, ඒ වගේම ක්‍රීඩා කර්තෘවරයෙකු වන රංජන් පර්ණවිතාන මහත්මයාව. අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය අප වෙත ලබා දෙමින් මේ සාකච්ඡාවට සම්බන්ධ වුවාට. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
SBS Radio. Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.